ගරු අරුන් හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමතිතුමා, විනාඩි 10ක කාලයක් ලැබෙනවා ඔබතුමාට.
ගරු මූලාශ්‍රාරුර මන්ත්‍රීතුමියනේ, මෙතන ඉතාමත් වැදගත් මොහොතක්. අපි බංකුලොත්භාවයේ නිල වශයෙන් ගොඩ යාමත් එක්ක අපගේ මුදල් අමාත්‍යංශයට විශේෂයෙන්ම ජනාධිපතිතුමාට අවස්ථාවක් ලැබිලා තියෙනවා අයවැයක් ඉදිරිපත් කරන්නට. ඒක ඉතාමත් සුවිශේෂී දෙයක්. මෙතනදී අපි මතක් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි බංකුලොත්භාවයට පත්වෙන්න එක ප්‍රධානම හේතුවක් තමයි මේ මූල්‍ය විනය මේ රටේ අහිමි වීම. මේ මූල්‍ය විනය හරි ආකාරයෙන් තිබිලා තිබ්බනම් මං හිතන්නේ මේ රටට මේ තරම් ඉරණම් මතුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ තරම් සම්පත් බහුල රටක මෙවැනි තත්ත්වයක් උදා වෙන්න කිසිම හේතුවක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා රටක් විදියට දූෂණ වංචාව, නාස්තිය, අක්‍රමිකතාව, වැරදි දේශපාලන සංස්කෘතිය ඇතුළු මේ දේවල් නිසා අපිට රටක් විදියට සෑහෙන ප්‍රශ්නට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දන්නවා මෙතන මේ රට ගොඩනගන්නට ඕනේ නම් අපිට ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඉතින් එතනදී අපි මේ විසර්ජන පනත හරහා, විශේෂයෙන් මේ අයවැය හරහා අපිට අපි යෝජනා කරලා තියෙනවා වාහන කීපයක් ගන්න. එතකොට විපක්ෂෙන් මතුවෙච්ච කාරණාව තමයි වාහන වෙනුවෙන් පර්මිට් දෙන්න කියලා යම්කිසි ඉල්ලීමකුත් කරලා තිබුණා. මං හිතන්නේ මේ ජනතාවට මේ පර්මිට් සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැටලු වලට අදාළව අපිට පැහැදිලි ජනතාවට පැහැදිලි කරන්නට තියෙන උත්තරීතරම අවස්ථාවක් විදිහට තමයි මම මේ අවස්ථාව ගන්න. විශේෂයෙන් ගත්තොත් මේ පර්මිට් එහෙම නැත්නම් බදු රහිත, තීරු බදු රහිත බලපත්‍රය කියන මේ දේ ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා යම්කිසි ආකාරයෙන් වාහනයක් ගෙන්න ගන්නව නම් ඒ වාහනයට අදාළව ඒ තීරු බදු බදු අය කරන්නේ නැහැ. විශේෂයෙන් 1977 වගේ කාලවකවාණු තුළ තමයි මේක හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම මුලින්ම ගත්තොත් එහෙම මේ පර්මිට්ස් ටික නොන් ට්‍රාන්ස්ෆරබල්. ඒ කියන්නේ මේ පර්මිට් තව කෙනෙක්ගේ නවට පවරන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. එතකොට අපි දන්නවා මුලින්ම අවුරුදු 5ක් වගේ තිබුණා, 3ක් වගේ තිබුණා. ඉතින් කාලෙන් කාලට යම්කිසි දේශපාලනිකව යම්කිසි තර්ජනයක් ආණ්ඩුවට එනකොට විපක්ෂෙත් එක්කත් කේවල් කරමින් මේ ඇඩ්ජස්ට්මන්ට්ස් ටික එයාල කරගෙන ආවා. විශේෂයෙන්ම 2012න් පස්සේ තමයි මේක ඕපන් පර්මිට් එකක් විදිහට දෙන්නේ. විශේෂයෙන් මේ අදාළ මන්ත්‍රීවරයාට මේ බලපත්‍රය තවත් කෙනෙක්ගේ නමට ඒ වාහන ගෙන්න ගත්ත ලියාපදිංචි කරපු පළවෙනි දවසම පවරන්න අයිතිය ලැබෙන. ඒකට හේතුවක් තමයි විශේෂයෙන්ම මට මේ සම්බන්ධව යම්කිසි අත්දැකීමක් තියෙනවා. මම මගේ ඉගෙන ගන්න කාලේ මම ඇප්‍රෙන්ටිස් කෙනෙක් විදිහට මම යම්කිසි වාහන සේල් එකේ මම වැඩ කරා. ඉතින් එතනදී මම ඉගෙන ගත්ත දේ තමයි විශාල මන්ත්‍රී සංඛ්‍යාවක ඒ ડોකියුමන්ට්ස් ඒ අදාළ කරන ඒ ලිපි ලේඛන මම දැකලා තියෙනවා. නමුත් ඒ කාලේ වුණොත් මට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අයිතියක් තිබුණේ නැහැ. හේතුව එහෙම නීතිමය ක්‍රියාමාර්ග ගන්න රටේ නීතියක් එවකට තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඉතාමත් ඉහළ මට්ටමෙන් හිටපු ඇමතිවරුන්ගේ අත්සන් පවා හිස්කොලේක මම දැකලා තියෙනවා. විශේෂයෙන්ම ওই පර්මිට් විශේෂයෙන් අපි දන්නවා හිස් ට්‍රාන්ස්ෆර් ෆෝම් තමයි අත්සන් කළ දෙන්නේ. දෙවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම හිස්කොලේක මුද්‍රාවක් උඩ අත්සන් කළ දෙනවා. ඉතාමත් ඉහළෙම්ම යම්කිසි රටට අර ඉහළ මට්ටමෙන් සේවය කරපු ඇමතිවරුන්ගේ නම් පවා මම දැකලා තියෙනවා, අස්සන් පවා මම දැකලා තියෙනවා. ඉතින් එතනදී මම දකින්නේ ඒක ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. එතකොට මේ වගේ තත්ත්වය ඇති කරේ ඒ දේශපාලන සංස්කෘතිය. නමුත් අද අපි සතුටු වෙනවා මේ පර්මිට් ක්‍රමවේදය මුළුමලින්ම මේ දේශපාලන භූමිකාවෙන් තුරන් කිරීමත් එක්ක රටට යම්කිසි ස්ථාරභාවයක් අපිට හදාගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. විශේෂයෙන්ම මෙතන බදු සම්බන්ධ යම්කිසි කාරණාවක් කියන්න කැමති. අපි දල වශයෙන් ගත්තොත් මෙතනදී ලෑන්ඩ් ක්‍රූසර් කියන වාහන තමයි වැඩිපුරම මේ හිටපු මන්ත්‍රීවරු ගෙන්නලා තියෙන්නේ. සමහර අය දන්නේත් නැහැ තමන්ගේ නමට මොන වාහනේද ගෙනාව කියලා. ඒකත් ප්‍රශ්නයක්. එහෙමත් තත්ත්වයක් තුලදී විශේෂයෙන්ම ගත්තොත් එක පර්මිට් එකක් රුපියල් කෝටි 2.3 අතර ඒ කාලේ විකිණලා තියෙනවා. අද යම්කිසි අපි පොඩි කැල්කියුලේෂන් එකක් කරලා බැලුවොත් එහෙම CIF value කියලා කියනවා. ඒ කියන්නේ cost insurance rate කියලා කියන්නේ ඒ මිලයි, ඒ වගේ මේකට අදාළ කරන insurance එක රක්ෂණය, ඒ වගේම ඒ නැව් ගාස්තුවත් එක්ක තමයි අපි CIF එක calculate කරන්නේ. CIF ගාස්තුව ඩොලර් 85,000යි නම් අද රේට් එක අනුව සාමාන්‍යයෙන් අපි දල වශයෙන් රුපියල් 303 ගාණෙන් වැඩි කරා නම් CIF එක මිලියන 25.755 වෙනවා. ඒකට එක්සයිස් ඩියුටි එකක් ඇඩ් වෙනවා. එක්සයිස් ඩියුටි එක ගත්තොත් එහෙම දල වශයෙන් ගත්තොත් එහෙම මිලියන 39.76. ඒ වගේම කස්ටම් ඉම්පෝට් ඩියුටි ප්ලස් කස්ටම් සර්චාර්ජ් එක ගත්තොත් එහෙම මිලියන 7.726. ඒ වගේම වෙහිකල් එන්ටයිටල්මන්ට් ලෙවි කියලා එකක් තියෙනවා රුපියල් 15,000. ඒ වගේම ලක්ෂරි මෝටර් වෙහිකල් ටැක්ස් එක තියෙනවා රුපියල් මිලියන 24.96. ඒ වගේම වැලියුවරේට් ටැක්ස් වැට් එක ඇඩ් වෙනවා ₹17,17.67. මේක තමයි සමස්ත ටැක්ස් එක. එතකොට ටැක්ස් එක සමස්තයක් විදිහට එකතු වෙච්ච ගමන්ම ₹90,90.82 වෙනවා ටැක්ස් එක. එතකොට දැන් මේ උදවිය ඉල්ලන්නේ මේ ටැක්ස් එක, ඒ කියන්නේ මේ මේ මෙතර ටැක්ස් ගෙවන්න නැතුව, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ වාහනේ මිලදී ගා, ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මේක රටට ආනයන කරනවා නම් මේ ටැක්ස් එක ගෙවන්න ඕනේ. නමුත් වාහන ගෙන්නන්නෙත් නැහැ. එහෙම නැත්නම් එයාලා පාවිච්චි කරන්න ගෙන්නන්නෙත් නැහැ. මේක කාට හරි මේක පවරනවා. පවරුවෙන් පස්සේ මොකද කරන්නේ? මේ ටැක්ස් එක මේ මේ බද්ද රටට අහිමි වෙනවා. අනිත් මේකවිල්ල ඉතාමත් වැරදි තත්වයක්. ඒ වගේම ගත්තොත් එහෙම අපි මෙතන යෝජනා කරන්නේ යම්කිසි ආකාරයෙන් වාහනය පාවිච්චි කරලා වාහනයට අදාළ කරන්නේ මේන්ටනන්ස් එක දෙන්නෙත් නැහැ. විශේෂයෙන් මේන්ටනන්ස් ටික කරගන්නත් වෙන්නේ ඒ අදාළ මන්ත්‍රීවරුන්ටම තමයි. එතකොට ඒකවිල්ල ඉතාමත් සාධාරණ තත්වයක්, විශේෂයෙන්ම ඒ වාහනේ පාවිච්චි කරලා යම්කිසි රාජ්‍ය සේවකයෙක්, රාජ්‍ය නිලධාරියෙක් ඒ වාහන පාවිච්චි කරලා නැවත දීලා යනවා වගේ ඒ කාලය සම්පූර්ණ වෙනකොට නැවත දීලා යන්න පුළුවන් තත්ත්වයක් මෙතනදී තියෙනවා. ඒ වගේම තමයි අද වංගාව තියෙන මේ තොරතුරු අනුව විශේෂයෙන්ම කනගාටුයි. ඒ ලිස්ට් එක ගත්තොත් තමයි ඉතාමත් දිග ලිස්ට් එකක්. නමුත් ඒ ලිස්ට් එකේ හිටපු බහුතරය අද පාර්ලිමේන්තුවේ නැහැ. එයාලා ඡන්දෙන් පැරදිලා තමන් තමන්ගේ ගෙවල් වලට යන්න සිද්ධ වුණා. නමුත් මේ ලිස්ට් එක අනුව අද මේ පාර්ලිමේන්තුවේ 18 දෙනෙක් ඉන්නවා 2015-19 කාලවකවානු තුල තමන්ගේ පර්මිට් එක ට්‍රාන්ස්ෆර් කරපු අය. එතකොට මම කියන්නේ, මම මෙතන කියන්නේ නැහැ මේක නීති විරෝධී නැද්ද කියලා. මේක වෙලා සදාචාර ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ 18 දෙනා අතර අද ගත්තොත් බහුතරයෙන්ම අද ඉන්නේ සමගි ජන බලවේගයේ පක්ෂේ. ඒ වගේම රට දැන් කීප දෙනෙක්ගේ මූණවලුත් දැන් පේනවා, විශේෂයෙන්ම ප්‍රවර්මි ට්‍රාන්ස්ෆර් කරපු ආයගේ ආය සම්බන්ධු. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් මේවන් තත්ත්වය අපි වෙනස් කරන්නට ඕනේ. විශේෂයෙන්ම රටක් විදිහට ගත්තොත් මීට වඩා හොඳ සුන්දර රටක්, ලස්සන ආර්ථිකයක් අපි හදාගෙන රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් උපරිම අවස්ථා ඉඩකඩ අපිට ලැබිලා තියෙනවා. ඉතින් නමුත් ඒ අවස්ථා ඉඩකඩ අපි හරියට පාවිච්චි කරමින් යන්න ඕනේ නම් විශේෂයෙන්ම අපි මේ රටට අදාළ කරන හොඳ දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන්නට ඕනේ. ඒ වගේම තමයි මම දැක්කා මිට කලින් කතා කරපු මන්ත්‍රීවරයෙක් අධ්‍යාපන සම්බන්ධව අපි වෙන් කරපු ප්‍රතිපාදන මදි කියලා යම්කිසි කාරණාවක් ඉදිරිපත් කරලා තිබුණේ 1%ක්වත්
වෙන් කරේ නෑ. විනාඩි 2ක් තිබෙනවා ගරුණීය ජයමිතුමනි.
1%ක්වත් අපි වෙන් කරේ නෑ කියන ඒ චෝදනාව ඉදිරිපත් කරලා තිබුණා. මේක අමූලික බොරුවක්. පසුගිය 2015 සිට දලදේශීය නිෂ්පාදනයේත් එක්ක සාපේක්ෂව අපි වෙන් කරපු මුදල් ඒ ප්‍රතිශතය මංගව තියෙනවා. විශේෂයෙන්ම 2015 ගත්තොත් එහෙම 2.14%ක්, 2016 ගත්තොත් එහෙම 2.06%යි, 2017 ගත්තොත් 1.97%යි, 2018 1.88%යි, 2019 1.79%යි, 2020 1.61%යි, 2021 1.68%යි, 2022 1.39%යි, 2023 1.51%යි, 2024 1.8%යි, 2025 2.1%යි, 26 අපි සතුටු වෙන්නට ඕනේ 2.5%. ඒ කියන්නේ පසුගිය අවුරුදු 10ක් තුල අපි ගත්තොත් එහෙම වෙන් කරපු ඒ මුදල් ප්‍රතිපාදනෙත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම 2026ට අදාළව තමයි අපි වැඩිපුර වෙන් කළ තියෙන්නේ. ඒකත් ඉතාමත් සුවිශේෂී තත්වයක්. බංකොලොත් භාවයෙන් අපි ගොඩ ගිහිල්ලා අපිට ලැබිලා තියෙන පළවෙනි අයවැයෙන්ම අපි ඓතිහාසික වැඩපිළිවෙලක් දැන් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක ආරම්භයක් විතරයි. අපි ඉලක්ක කරන 106 ඒ ඉලක්කය හැම අපි යන්න සූදානම් වෙලා ඉන්නවා. අපිට කෙටි ඒකට අදාළව කෙටි කාලයක් ඇයි. නමුත් ඒ සඳහා අපි යන්න සූදානමින් ඒකට අදාළ කරන වැඩපිළිවෙල අපි සකස් කරගෙන යනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්නවා මේ බතුකර ජනතාවගේ මේ පඩි වැඩි කිරීමට අදාළව යම්කිසි අදහසක් ප්‍රකාශ වෙලා තිබුණා. ඒක මං හිතන්නේ නැහැ ඉතාමත් සාධාරණ අදහසක් කියලා. ඒ වගේම විපක්ෂෙන් යම්කිසි පැහැදිලි කිරීමකුත් උනේ. ඒ සමහර විපක්ෂ මන්ත්‍රීවරු, විශේෂයෙන්ම සජබෙන් නියෝජනය කරන මන්ත්‍රීවරු කරපු ප්‍රකාශය සජබෙන් නිල ප්‍රකාශයක්ද කියලා යම්කිසි ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒ ජනතාවට බදු මුදලෙන් ගෙවන ඒ රුපියල් 200 අදාළව විවේචනයක් ඒ වගේම සමහර දේවල් ගත්තොත් යම්කිසි ජාතිවාදී ප්‍රකාශයක් විදිහට තමයි අපි දකින්නේ. නමුත් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන කාරණාව තමයි අපේ රටේ ආර්ථිකයේ
ගරුණීයමතුමනි කාලය
අවසන්යි. මේ රටේ ආර්ථිකයේ දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලබා දෙන ඒ ජන කොට්ටාසට ඒ රුපියල් 200 ගෙවනවා කියලා කියන්නේ තාමත් සාධාරණ දෙයක්. ඒ වගේම තමයි විදේශ විනිමය ගෙන්නන එකටත් දැවැන්ත දායකත්වයක් දරන ප්‍රජාව. ඒ ප්‍රජාව අපි විශේෂයෙන්ම අපි තේ ආර්ථිකය ගත්තොත් එහෙම තේ ආර්ථිකය තමයි අපේ ප්‍රධානම ආර්ථිකයක් විදියට තිබුණේ. අවුරුදු 200ක් ඒ ජනතාව යම්කිසි ආකාරයෙන් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙමින් දැන් අපි විසඳුමක් දෙනකොට ඒ විසඳුමට පයින් ගහන එම ක්‍රියාවලියක් අනුමත කරන්නට බෑ. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා මේ හොඳ ප්‍රගතිශීලී ඒ වගේම රට ස්ථාවරභාවය ඇති කරපු මේ අයවැයට අදාළව අපි මේකට දායකත්වය ලබා දීපු මුදල් අමාත්‍යාංශ සියලු දෙනාට විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පුද කරමින් මම මගේ කතාව අවසන් කරගන්නම්.